సద్ధమ్మం మునిరాజంత సునంతు సంగముక్కదం ధమ్మం పవన కాలో అయం భదంత ధమ్మం పవన కాలో అయం భదంత ధమ్మం పవన కాలో అయం భదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స అంధభూతో అయం తను కెత్ విపత్తి శకుంతో జాలముతో అంపంతంగాయ గచ్చతి మీ సంధ్యాభాగే హ్యూస్టన్ బౌద్ధ విహారస్థానేట పెమిని ఉభయ సీర్దినాము మే తామత్మ లస్సన బుధు మెదురట పెమినిలా తిసర సహిత పంచశీల సమాధాన ఇదిలా లోతురు సమ్మా సంబుధు పియానన్ హన్సేగే అనంత బుధుగుణ సిహిపత్ కరళ సంబుద్ధ పూజావ పవత్వల ఇవాగేమ అపే శాంతి నాయక లోతురు బుధు పియానన్ వహన్సే సకల్లోక సత్యాగే హితసు అపినిస దేశనాకటవాదాల పరిత్రాణ ధర్మదేశనావ పవత్వగిన శ్రవణే కరళ ఇతామత్మ సంతోషదాయక ఇన్న అవస్థావే మే బలాపొరుత్వాన్ని సులు వేలావక్ అపి శాంతి నాయక లౌతురు బుధుజానన్ వహన్సే విసిన్ ఒబ్బ అప హమదినాగేమ మెల్లోసు సందహ పర్లోసు సందహ నిర్వాణ శాంతి అపినిస దేశనాకటవదాల అతి ఉత్తమ శ్రీ సద్ధర్మేన్ బిన శ్రవణే కిరీమట ఎనిసా మీ అవస్థ ఆవట బెడ్డమవా దిటిన మేము హ్యూస్టన్ బౌద్ధ విహారస్థాని విహారాధిపతి ఇవాగే మహాచార్య ఆచార్య బస్నాగుడ రావుల హాంద్రు అన్ వహన్సే ఇవాగే మపే సిరిరత్న పండిత హాంద్రు అన్ వహన్సే ఇవాగే మపే మైత్రి හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නයෙන් අවසරයි. අපේ විහාරස්ථානයේ හදවත වගේ අපට ඉන්න විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ පිළිබඳ හොඳ හැඟීමකින් කරුණා මෛත්‍රියෙන් යුක්තව ආතරයෙන් ඉස්තරේ කරමින් මේ සියලු කටයුතු සාර්ථකත්වයට පත්කර ගැනීමට සම්පූර්ණ සහාය හිතසිතින්ම ලබා දෙන වාසනාවන්ත බෞද්ධ පින්වතුනි, මේ ඔබ හැමදාම දන්නෝ ඉතාමත් පුණ්‍යවන්ත කාලේ වස් කාලේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතුව උන්වහන්සේගේ අවවාද අනුශාසනා සහ උපදෙස් පිට උපසම්පන්න භික්ෂූන් වහන්සේලා ඒ ඒ විහාරස්ථානවල තුන් මාසයක් වස්වසමින් පෞද්ගලික වශයෙන් තමන්ටත් අති උදාර පුණ්‍ය කර්මයක් සිද්ධ කර ගනිමින් මහජනතාවටත් උදාර සේවාවක් සිද්ධ කරමින් පරාර්ථ චර්යාවේ යෙදෙන ඒ වගේම බෞද්ධ පින්නතුන් විහාරස්ථානවලට පැමිණිලා ඉතාමත්ම ශ්‍රද්ධා ගෞරව භක්තියකින් යුක්තව අනික් සියලුම මාස 9ට වඩා වැඩි හැඟීමකින් අපේක්ෂාවන්ගෙන් යුක්තව කැප වෙලා ආගමික කටයුතු සිදු කරන කාලයක්. මහා සංඝරත්නයක් වෙනදට වඩා හැඟීම් බරව තුනුරුවන් පිළිබඳව ගෞරව භක්තිය ඇතිව කටයුතු කරමින් උන්වහන්සේලා තමන්ගේ මෙලොව පරලොව මෙන්ම නිර්වාණ සාන්තිය පිණිස උදාර පිං රැස් කරගන්න කාලයක්. ලංකාව පමණක් නෙමෙයි තායිලන්තය, කාම්බෝජය, බුරුමය සහ ලාඕසය කියන මේ තෙරවාද රටවලක් මේ කාලය අති උතුම් කාලයක් වශයෙන් සැලක අපි කියන්නේ පුණ්‍ය කාලය කියලා. එනිසා එබඳු පුණ්‍ය කාලයක තමයි ඔබ හැම දිනාම මේ හියුස්ටන් බෞද්ධ විහාරයට ඇතුළත් වෙලා ගරුතර මහා සංඝරත්නයේ වස්වාගෙන ඒ වස් කාල තීමාව තුළදී තුනුරුවන් පුදමින් බෝධිරාජාණන් වහන්සේට පුද පූජා පවත්වමින් මහසඟරුවන්ට දන් දෙමින් හැකි සෑම අවස්ථාවකදීම ආගමික කටයුතු වලට සහභාගී වෙන්නේ. මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා අපි මීට අවුරුදු 30කට ඉතර ඉස්සර වෙලා ඉතා මහන්සියෙන් ආරම්භ කරන්නට යෙදුණු මේ විහාරස්ථානය අද මේ තත්ත්වයටපත් වෙලා අද මේ අවුරුද්දේ උදාර කටන පින්කමක් සිදු කිරීමේ අරමුණ ඇතිව අපේ ප්‍රාවෘත්ති නෝන මහත්මිය ඇතුළු ඒ පිරිස කටන පින්කම් බාර අරගෙන ඉතාමත්ම හොඳට කැප වෙලා උදාර වශයෙන්ම හැඟීම් බරව උතුම් පින්කමක් සිදු කරන්න සූදානම් වෙන අවස්ථාව. ඒ වගේම අපේ කාවෝ මෙතනිය ඒ වගේම ඇන්ඩ්‍රූ මහත්මිය ඇතුළේ පිරිස හරියටම අදට අවුරුද්දකට ඉස්සර වෙලා අද මේ මොහොත වෙන්නකොට පසුගිය අවුරුද්දේ කටින පින්කමේ පිරිත් කියන්න සූදානම් වෙන අවස්ථාව. ඉතින් ඒ වගේ දවසක මේ විහාර මන්දිරයේ සිට ඔබට වචනයක් ධර්ම කරුණු පිළිබඳව මෙනෙහි කරමින් කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. විහාරස්ථානයේ විහාරාධිපතිත්වයේ සෑහෙන කාලයක් දැරුවත් මේ විහාර ආරම්භ කළත් මෙබඳු අවස්ථාවක් මට ලැබුණේ නැහැ ඔබ හැම දිනාටම පොඩි ධම්මපදයක් හෝ වේවා කතා කරන්න. ඒ ගැන මම කම්පා වෙන්නේ නැහැ. ඊට හේතුව මොකද අපිට වඩා හොඳින් මේ කටයුතු සියල්ල අපේ රාහුල හඳුරු අනිකුත් පොඩි හඳුරු දෙනමම සිද්ධ කරනවා. මෙතෙක් හිටපුවා හඳුරු සිද්ධ කළා. එනිසා බලාපොරොත්තු වුණාට වඩා හොඳ සේවාවක් මේ විහාරස්ථානයේ සිද්ධ වෙන බව මම අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු තියෙනවා. ලංකාවේ පන්තල් ලංකාවෙන් පිටස්තර හැම රටකම තියෙනවා. මේ රටවල් පටන් ගන්න පටන් ගත්තේ මේ රටවල් වල බෞද්ධ විහාර තරුණ භික්ෂුන් වහන්සේලා වතින් පටන් ගන්න ආරම්භය දැම්මත් වල්පොල් පියරන්ද නායකහරු. ඒ ප්‍රතිඵලයක් වශයෙන් අද පන්තල් රාශියක් ලෝකේ හැම රටකම තියෙනවා. මේ හැම රටකම තියෙන පන්තල්වලට වඩා විශේෂයෙන් ඇමරිකාවේ තියෙන පන්තල් අතර මේ හියුස්ටන් බෞද්ධ විහාරය අතිවිශිෂ්ට තැනක් ගන්නවා. ඒක මම හිතනවා පන්සල් ගැන දන්න ඔබ හැම දෙනාම දන්නවා. ඉතාම සුන්දර පරිසරයක තුන් බෝධිය පිහිටපු නිතරම මහතඟරුවන් වැඩ සිටින දර්ශනීය බුදුමැදුරක් තිබෙන අනිකුත් ආවාස දානශාලා ආදීන් සමන්විත හොඳ සේවාවක් සිදු කරන තැනක්. එනිසා එබඳු ස්ථානයක පවත්වාගෙන ගැනීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. ධර්මදේශනාව ආරම්භයේදීම මං කෙටියෙන් වුණත් මතක් කරන්න ඕනේ මේ සෑම දෙයකටම මුල පිරුණේ අපේ වල්පොළ පියනන්ද නායක හාමුදුරුවෝ මට ආරාධනා කළ මේ ඇමරිකාවට ආවට පස්සේ අපේ ડોક્ટર බන්දුල විජේරත්න මහත්මයා ඒ වගේම ශාන්තිනි නෝනා මහත්මියා එයා නෝනා මහත්මියගේ අම්මා ඇතුළු ඒ තාත් ඇතුළු පිරිසක් ඉතාමත්ම ඕනකමින් ශ්‍රද්ධා ගෞරව භක්තියෙන් යුක්තව සාතන ලැබියාවකින් යුක්තව මේ ඉඩම පන්තරකට පූජා කිරීම නිසා ඊට පසුව අපේ ડોક્ટર උපාලි වීරසූරිය මහත්මයා තවත් කොටසක් අරන් දුන්නා. ඊට පසුව මේ විහාරස්ථානයේ දායකත්වයේ දරන ඔබ සෑම සියලු දෙනාම මෙතන නැති වුණා අනබිමිකය වුණා විහාරස්ථානයේ දියුණුවට පැවැත්මට මේ තත්ත්වයට ගැනීමට හාමුදුරුන්ට අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබ හැම දෙනාගේම දායකකාරකාදීන්ගේ සහභාගීත්වයේ සහයෝගයේ හොඳ හිත සහ සහෝදරත්වයේ නැතිව එනිසා විශේෂයෙන් මම ඒ සෑම සියලු දෙනාට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඒ ආරම්භක වුණ මෙතන ශාන්ති නිරෝණ මහත්මියත් ඉන්නෝ එතුමිට වුණා හැම දෙනාටම සතුටු වෙන්න පුළුවන් අද මේ ඔබ හැම දෙනාම එක හා සමාන සතුටු වෙන්න පුළුවන් මොන තරම් අද මේ තත්ත්වෙට සමානලාට ඔබ හැම දෙනාට මේක තේරෙන්නේ නැති වෙන්නේ මට ඒක හොඳටම තේරෙනවා මොකද මේ වගේ විශාල සේවාවක් සිදු කරන ඉතින් අපිට ලොකු සම්පත් ලැබිලා තියෙනවා. ස්ථානීය සම්පත් ලැබුණා වගේම පුද්ගල සම්පත්. වෙන කොහෙවත් නැත්නම් ඒ කරුණු ධර්මදේශනා කරුණු දේශනා කරලා ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකෙන් ඒ කටයුතු කිරීමට ප්‍රබල අපේ රාහුල් හාමුදුරුව වගේ කෙනෙක්ට මෙතන ප්‍රධානත්වයේ ලැබිලා කටයුතු කරන්න ලැබීම ඉතාමත්ම සන්තෝෂයට කරුණක්. එනිසා ඊට සහාය දුන්නු ආරම්භක ඒ සෑම සියලු දෙනාම මිතා කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම මේ දක්වා මේ විහාරස්ථානයේ ගෙන ඒමට මුරදුන්නු අපේ නන්දහාමුදුරු ඇතුළු වැඩසිටි ගරුතර මහා සංඝරත්නයා වර්තමානයේ ක්‍රියා කරන සිරිරතන හාමුදුරු ඒ වගේ මෛත්‍රී හාමුදුරු අපේ රාහුල හාමුදුරු ඇතුළු හැම දෙනාමත් ඉතාමත්ම මම ස්තුතිවන්ත වෙනවා. මේ කටයුතු හරියාකාරව ඉෂ්ට සිද්ධ කිරීම පිළිබඳව. ඉතින් අන්න ඒ නිසා ඒ විහාරස්ථානෙට ඇවිදිලා මෙමර වස් පිංකමට සඳහා ඇවිදිලා විහාරස්ථානයේ තවත් දියුණුවට රන් වැටකොත් අපි නැවට දමලා ඒක ලැබෙයි හිත අනිත් වෙනකොට. එනිසා මේ විහාරස්ථානයේ දියුණුව අපි අතිකරන් උත්සාහ ගන්න අපෙන් කෙරෙන්න තියෙන ධර්ම සේවාවක් වශයෙන් තලකලා. ඒ ධර්ම සේවාව කියලා කියන්නේ දායකකාරකාදී සිංහල අයට පමණක් නෙමෙයි හැම දෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඔවුන්ගේ කුදුමහත් සියලු කටයුතු ඉෂ්ටිද්ධ කරමින් දහම් පාසල් තුළින් දරුවන් යහමකට සුමකට යොමු කරවමින් කටයුතු කරලා අපට කරන්න පුළුවන් උදාර සේවාවක් සිදු කිරීම බුදුහාමුදුරන්ගේ දේශනාවත් ඒකයි උන්වහන්සේගේ අවවාදත් අපට දුන්නේ ඒකයි අපි හැදුව වැඩු අපේ ගුරුවරුන්ගේ අනුශාසනාවත් ඒකයි එනිසා ඒ අනුශාසනා උඩ ඉඳගෙන අපි මේ කටයුතු අපි කරගෙන යනවා එනිසා දැන් මේ එනිසා ඒ පිළිබඳව දීර්ඝව අනුශාසනා කිරීමට බලාපොරොත්තු වන්නේ පොදුවේ ස්ථානයේ ආරම්භ කිරීමට ස්ථානයේ නඩත්තුවට ස්ථානයේ දියුණු කිරීමට පවත්වාගෙන යාමට දම්පැන් ආදී දෙයින් හෝ වේවා සංග්‍රහ කරන සත්කාර කරන සෑම සියලු දෙනාටම තුන්වංගේ තරණ ප්‍රාර්ථනා කරමින් මිත්‍යත්වන්ත වෙනවා. ඊළඟට විශේෂයෙන්ම අද අපේ රාහුල් හාමුදුරන් වහන්සේ දේශනා කළ මේ පින්කම සිදු කරන්නේ ස්පොන්සර් කරන්නේ එහෙම නැත්නම් භාරකාරත්වයේ දරන්නේ කවුද කියන එක. මේ අපේ ඉදිරියේ ඉන්න අශෝකා වැලන්ටයින් නෝනා මහත්මිය, ඇන්ඩ්‍රු පුතණුවන්, ඒ වගේම මෙතන නැති වුණත් ඇන්තනි ඒ පුතණුවන් ඒ වගේම වැලන්ටයින් මහත්මයා ඇතුළු පිරිස ඔබ හැම දෙනාගේම සහයත් ඇතුව ඔබ හැම දෙනා සමගම මේ අද ධර්ම දේශනාව ස්පොන්සර් කරනවා. එහෙම නැත්නම් එහි කාර්යභාරය ඉදිරිපත් කරනවා. එනිසා එතුමිය ඒ තුලින් අර රාහුල් හාමුදුරුවෝ සඳහන් කළා වගේම එතුමගේ සදාදරණීය පියතුමන් වන ඇන්තනි කාවෝ මහත්මයාටත් ඒ වගේම පැට්‍රිසියා කාවෝ මැති කියන ඒ එඩී පෙරේරා කියන එඩි පෙරේරා තාත්තනේ තාත්තා එඩී පෙරේරාටත් අනිත් මහත්මයාගේ ආදරණීය තාත්තලත් අම්මටත් ඒ මේ පින් අනුමෝදන් කිරීමට පුතුණුවන් දෙපොළක් සමග ඒ අය අශෝකනෝන මහත්මයන් ප්‍රලන්ටයින් නෝන මහත්මයන් මේ පුන් කාර්ය සිද්ධ කරනවා. විදේතේන්ම ප්‍රේමා පෙරේරා අපි අශෝකනෝන මහත්මගේ ආදරණීය මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට සම්බන්ධව. එනිසා අපේ රාහුල් හාමුදුරුව අශෝකනෝන මහත්මිය ඇතුළු ඒ පවුලේ අය මොනතරම් හිතවත්ව මොනතරම් ආදරයෙන් මොනතරම් සමීපව ලෙංගතුව මේ භික්ෂුන් වහන්සේලා තම කටයුතු කරනවාද කියන එක සඳහන් කළා. මම පෞද්ගලිකව අත්දැකීමෙන්ම පසුගිය දවස්වල ඒ කටුන පින්කම් සිදු කරපු ආකාරය ඒ වගේම ඇවිදිල්ලයේ අලුත් සංඝාවාසයේ හදලා විවෘත කරන අවස්ථාවේදී දක්වුණු දැකපු සැලකිලි ඒ කරුණු අනුව අපිත් තේරුම් අරගෙන අවබෝධ කරගෙන තිබෙනවා. පන්තල්ට හිතවත් සාතනෙ හිතවත් පිරිසක් බව අපේ අසකනෝනා මහත්මිය ඇතුළු පිරිස අනිත් හැම දෙනාමත් ඒ වගේමයි. ඉතින් වාසනාවන්ත පින්වත්නි මේ අවස්ථාවේදී කාල වේලාව ඉක්මවන නිසා දැන් අපි ධර්ම දේශනාව නිසා ධර්ම කොටසකට අපේ නිත්‍යත් යොමු කරන්න ඕනේ. මම ඔබට මුලදීම ගාථාවක් දේශනා කළා. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝව අපොස්සග්ගාය ගච්ඡති. මේ ගාථාව මම සඳහන් කළාට මේක බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා වෙච්ච ගාථාවක්. අවුරුදු 2600කට ඉස්සර වෙලා. එක පේසකාර දුවනියක් දියණියක් මුල් කරගෙන දේශනා කරපු ගාථාවක්. ඔබ අපැම දිනාම දන්නවා Hindu අයට භගවත් ගීතාව අත්පොතක්. බෞද්ධයින්ට අත්පොත තමයි ධම්මපදේ. ධම්මපද කියලා කියන්නේ බුදුහාමුදුරන් වහන්සේ ඔබ අප හැම දෙනා වෙනින් නෙමෙයි ඉදිරියට එන අතීතේ මේ සියලු මහ ජනතාවගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ ධර්ම කොටස් එක එක තැනදී අවුරුදු 45ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ පැය දෙකක් පමණක් රාත්‍රියේ නිදා ගනිමින් අනෙක් සියලුම කාලයේ ධර්මයේ දේශනා කරමින් මහ ජනතාවගේ හිතසුව පිණිස කරුණා මෛත්‍රියෙන් යුතුව කටයුතු කළා. උන්වහන්සේ මොන තරම් ධර්ම සංඛ්‍යාවක් දේශනා කරන්නට ඇද්ද? ත්‍රිපිටකයේ කියන සූත්‍ර විනය අභිධර්ම කියන තුන් පිටකේ උන්වහන්සේගේ දේශන අඩංගු වෙලා තිබෙනවා. තැන් තැන්වල කරපු විතාමත් වැදගත් හරබර බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැහැදිලිවම කෙටියෙන් දේශනා කරන ගාථා 423ක් ඇතුළු ධම්පදී කියන එක ඔබ අප හැම දෙනාම ගෞරවයෙන් පරිශීලනය කරනවා. මොකද ඒ තරම්ම ඒ ධම්පදී ඉතාමත් වැදගත්. ධර්මදේශකයන් වහන්සේලා ඕනම අවස්ථාවකදී සූත්‍ර ධර්ම ප්‍රයෝජනය කරගෙන ඒ වගේ මේ ධම්පදී ගාථා මුල් කරගෙන දේශනා කරන්නේ ඒ අවස්ථාවට ජීවිතයේ හැම අවස්ථාවකටම සුභ අසුභ දුක්මුතු කටුක මානසික ප්‍රශ්න තියෙන ලාබාල ගැඹුරු බුද්ධියක් තියෙන සෑම කෙනෙකුටම සෑම මොහොතකටම සෑම කාරණයකටම උචිත ආකාරයේ දේශනා මේ ධම්පදේ තිබෙනවා. එනිසා ඒ ධම්පදෙන් කොටසක් අරගත්තාම ඒ විශ්ලේෂණය කරනකොට බුදුහාමුදුරන්ගේ තියෙන ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේගේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය අපිට තාම පැහැදිලි වෙනවා. ඉතින් මේ ගාථාවත් එබඳු ගාථාවක්. මේ ගාථාවේ කරුණු ප්‍රකාශ වෙන්න ඉස්සරලා මම කැමති පොඩි මේ ගාථාව දේශනා කරන්න හේතුව ඉතාමත් මොහොතින් මම හිතනවා ධර්මදේශකයන් වහන්සේගේ යුතුකමක් ඔබට ධර්මදේශනාවට මත්තෙන් ඒ ධර්මයේ වටිනාකම ධර්මයේ ඇසිය යුත්තේ කොහොමද මේ ඇසීමෙන් ඇතිවන ප්‍රතිඵලය මොකක්ද මින් අනුව ඉන් අදුරට ඉදිරියට ඔබ මේ ධර්මපදයට අනුව කොහොමද ජීවත් විය යුත්තේ කියන උපදෙස් ටිකක් දී මම හිතනවා මම ඒක මගහරිනවා. ඔබට අවශ්‍ය කරන උපදෙස් සියල්ලම මේ ගරුතර මහා සංඝරත්නයේ මෙතෙක් දීලා. අද මං හිතන මේ වස් කාලේ කෙරෙන 13 වෙනි ධර්ම දේශනාව. නේ? ඉතින් ඒ නිසා ඒ ගැන මම කොහොමද ධර්මයේ විදින වටිනාකම් ගැන අදී දේවල් මා සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුහාමුදුරුව එක දවසක් ඉතාමත්ම රමණීය විහාරස්ථානයක් දැකුම්කළු විහාරස්ථානයක් අලවුනුවර අග්ගසාලක විහාරස්ථානය අග්ගාලවක විහාරස්ථානය බුදුහාමුදුරුව ඔතෙන්ට වැඩිය ආරාධනාවෙන් මහජනතාව එක්රැස් වුණා බුදුහාමුදුරුවන්ගෙන් බණහන්. බුදුරජාණන් වහන්සේ එදා ඉතාමත් වැදගත් ධර්මදේශනාවක් සිද්ධ කළා මරණය පිළිබඳව. අපි ඔක්කොම මැරෙනවානේ. නොමැරෙන කෙනෙක් නැහැනේ. අපි තනක් නෙමෙයි අපට පේන මේ සෑම සියලු දෙයක්ම. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැතිවීමෙන් අවසන් වෙනවා. ඉතින් ඒක තේරුම් ගත යුතු දෙයක්. එනිසා බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම හතරවනක් පිරිසට වික්කු වික්කුණී උපාසක උපාසිකා කියන මේ හතර කොටසටම නිතර නිතරම සිහිපත් කළ යුතු කරුණක් වශයෙන් මරණය ගැන සඳහන් කළා. මරණං වික්කවේ අබින්නම් පච්ච වෙක්කිතබ්බං අබින්නම් කියවේ නිතරම පච්ච වෙක්කිතබ්බං සිහි කළ යුතුයි. ඉත්‍යාවා ස්ත්‍රියක් විසින් හෝ පුරුෂේනවා පුරුෂයෙක් විසින් හෝ උපාසකව උපාසකේ වික්කුවෝ වේවා භික්ෂුණියක් හෝ වේවා කියලා. ඇයි බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ? මරණානුසති භාවනාවක් වශයෙන් සඳහන් කළේ. මොකද ඒක ඒ තරම් වැදගත් මේ ඒක අපි පරිශීලනය කරනවා නම් මරණය ගැන හිතනවා නම් ඒක තේරෙවි ඔබට මේ කතාව කියවීගෙන යනකොට. මේ බණහඬ අවුරුදු 13ක ගෑනු ළමෙක්. එයාගේ තාත්තා නූල් වලින් මේ රෙදි වියන කෙනෙක්. මේ දරුවට කෘතපුණ්‍යතාවේ අතීත කරපු පින් තියෙන දරුවෙක්. ඒ ආත්මාවේ සෝතාපන්න තත්ත්වයට පත් වෙන්න සමත් ආධ්‍යාත්මික ගුණ වගාවක් දියුණු කරගෙන ඉන්න කෙනෙක්. ධර්මානුකූලව ජීවත් වෙච්ච කෙනෙක් පුංචි දරුවා වුණාට. ඔබ දන්නවා නිග්‍රෝධ සාමණේරය අවුරුදු 7 රහත් වුණානේ. අතීත කෘතපුණ්‍යතාවේ. මේ දරුවත් බුදුහාමුදුරුවන්ට ඇවිදිලා අර සෙනගුඩේ ඉඳගෙන මරණය පිළිබඳව බුදුහාමුදුරුවෝ ඊට පස්සේ ජේතවනාරාමයට හපව් වෙන්නේ. අර දරුවා අන්න බලන්න නුවණින් කල්පනා කරනත් බණහපු තැනින් යනකොට ගේට්ටුවෙන් පිට වෙනකොට අපට බණ අමතකයි. අපි ඔක්කොම ඊළඟට අරහාමුදුරුවෝ කොහොමද බණ හරිනෑ බණ හොඳයි විවේචනය කරනවා ඇරෙන්න කියපු කරුණු හිතට අරගෙන ඒ අනුව කටයුතු කරන්නේ. අද ඔක්කගේම ප්‍රශ්නයක් තියෙනවා මෙච්චර හාමුදුරුවෝ උදේන රැවෙනකම් බණ කියනවා නම් මෙච්චර හොඳට කරන්න ඇයි මේ සමාජයේ මේ තරම් අසිකිත මේ තරම් දුෂ්ට මේ තරම් පාපකාරී ක්‍රියාවන් සිද්ධවන්නේ ඇයි? ධර්මයේ වරදවත් හාමුදුරුවන්ගේ වරදවත් නෙමෙයි ඒක. අපි ධර්මයේ අරගෙන අපි ඒක ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්නේ නැත්නම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ නුවණැති 13 අවුරුදු ගෑනු ළමයා අනේ බුදුහාමුදුරුවෝ මොන තරම් හොඳට මේ කාරණේ දේශනා කළා. මොන තරම් කරුණාවකින් මෛත්‍රියෙන් මේ මරණය සිහිපත් කරන්නයි කියලා කිව්වද? ඔව් මම අද ඉඳලා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අන්න බණ කියන යනකොට ඒකයි ඔළුවට ගන්න ඕන. හාමුදුරුවෝ යමක් කිව්වනම් ධර්මයේ මෙහෙම කියලා කියනවනම් ඒක එකපාරට පිළිගන්න කියන එක නෙමෙයි. ඒක අරගෙන සුණාත හොඳට අහන්න. අද අහන්නේ නැහැ. ඇහෙන්නේ යව. ඔයාලා ගෙදරක වැඩ කර කර ඉන්නකොට මියුසික් දානවා. අහන්නේ නැහැ, ඇහෙනවා. අද බණ අහන්නේ නැහැ, ඇහෙනවා. එක කණකින් ගිහින් අනිත් පැත්තෙන් පිට වෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ සුණාත හොඳට ඇටෙන්ටිව්ලි හොඳට ෆෝකස් කරලා මයින්ඩ්ෆුල්ව ඒ කියන දේ අහන්න. ඒ වෙලාවේ හිත කය වචන තුන සංවර කරගෙන හිත එහෙම යවන්නේ නැතුව සැලෙන හිත එක අරමුණක තියාගෙන කියන ඊළඟට ධාරයට අන්න ඇතින් ගේට්ටුවෙන් පිට වෙන්නකොට මොකක්ද මේ හාරු කිව්වේ බණ බුදුහාමුදුරු මරණය ගැන ඒක හිතලා තමන්ගේ තියෙන දක්ෂතාවයත් උඩ ඒක තවතුරට විශ්ලේෂණය කරලා අර්ථය අරගෙන ඒක හොල්ලුවේ තැන්පත් කර අර දරුවා ඒක තැන්පත් කරගත් අවුරුද්දාතුන තැන්පත් කරගෙන මේ දරුවා ඊළඟට දිගට 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 හැමතිස්සෙම මේක භාවනාපතෙන් පුරුදු කරන්න පටන් ගත්තා. ගෙදර වැඩ කරනවා, තාත්තගේ කටයුතු කරනවා, අම්මයි කටයුතු කරනවා. නමුත් ඒ අතරතුර මේ දරුවා මරණය පිළිබඳ කල්පනා කරනවා. සිහිපත් කරලා ඒක අවුරුදු තුනක් යනකොට මේ දරුව හොඳ පැසුන බුද්ධියකින් යුක්ත තත්ත්වයකට පත් වුණා. එයාගේ කාලෙච්චරයි. මෙයා මරණයට පත් වෙන යම් කිසි හේතුවක් නිසා, උබ්බේකට හේතුව අතීත කර්මයක් නිසා. එනිසා මේ දරුවා බුදුහාමුදුරුවන්ගේ අපේ ශ්‍රේෂ්ඨ ගතියක් උදේ පාන්දර නැගලා කරුණා සමාපත්තියෙන් ලෝකේ දිහා බලලා ඉවරලා අද කාටද මම පිහිට වෙන්නේ? බුදුහාමුදුරුවන්ගේ බුදු ඇසට පෙනෙනවා මේ පේසකාර දුව අවුරුද්දාසේ පේසකාර දුව අද මරණයට පත්. හැබැයි එහා සෝවාන් වෙන්න ශක්තියක් කියන කෙනෙක්. එනිසා මම ගිහිල්ලා පිපෙන මල්ට ඉරුවෙලියක් වෙන්න ඕනේ. එයාගේ සෝතාපත්ත්වයට පත් කරන්න මම ඕනේ කියලා ගිහිල්ලා ඉවර වෙලා අග්ගාල විහාරයට ආයෙ වැඩි. වැඩිලා ඉවරලා ධර්ම දේශනාවන් කරන්න පටන් ගත්තා. මේක ආරංචි වුණා අර දුවට. දුව තාත්තට කිව්වා, අනේ තාත්තේ මම බුදුහාමුදුරු වැඩලා ඉන්නවා, මම බණ පොඩ්ඩක් අහලා ඉන්නම්. එතකොට වියන්න තියෙන වියදිකේ නූල් ඉවරයි. අනේ දුවේ පොඩ්ඩක් මට නූල් ටික අරගෙන එන්න. මේ දරුවා දුවගෙන දුවගෙන ගිහිල්ලා ඉක්මනින් තකහණියේ නූල් ටිකත් අරගෙන තාත්තට දීලා තාත්තට වැඳලා ආවා බණහන්. බණහන් ඇවිල්ලා මේ වගේ ඉන්නකොට අනික් අය ඔක්කොම බණහනවා. දරුවා ඇතුල් වුණා. අවුරුදු 16 ගෑනුල මේක ඇතුල් වෙන්න ඕනේ කෙනෙකුට පේනවනේ. බුදුහාමරෝ බල්ල කරුණා මෛත්‍රියෙන් යුක්තව අනිත් අයට ෆෝකස් කරන්නේ නෙමෙයි මේ සැරේ විශේෂයෙන් ආවේ දරුවා වෙනුවෙන්නේ බුදුහාමරෝ වැඩි. බුදුහාමරෝ දරුවගෙන් අහනවා. දුවනියනේ මං කියන්නේ, දුවනිය කියන්නේ නැගිටින්නේ නැත්නම් ධාරිකාව. ඔබ කොහේ ඉඳලා ආවේ? මම දන්නේ හාඳුරුනේ. දන්නේ. ඔබ කොහෙද යන්නේ? මම දන්නේ හාඳුරුනේ. ඔබ දන්නවද? ඌ ස්වාමීනි මම දන්නවා. ඔබ නොදන්නවද? නෑ ස්වාමීනි මම දන්නවා. මෙහෙම උත්තරයක් දුන්නා. ඉතින් ඒ වගේ උත්තරයක් දෙනකොට අර මිනිස්සු වටේ ඉන්න මිනිස්සු මේ ළමයා පිස්සියක් කියලා එහෙම මේ දඟලට අපි දන්නවනේ එහෙම තත්ත්වයක් එනවනේ. මොකද්ද මේ බුදුහාමුදුරු වගේ කෙනෙක් ඉස්සරහා බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න වලට මේ වගේ උත්තර දෙන්නේ කියලා. නමුත් පින්වත්නි ඒ දරුවා සෝවාන් වෙන්න ශක්තියක් තියෙන දැනුමින් යුක්ත දරුවෙක්. එයා බුදුහාමුදුරු අහනවා ඇයි එහෙම කළේ? ඇයි දන්නේ නැත්තේ කොහේ ඉඳලා දාවේ කියලා? ස්වාමීනි ඔබ වහන්සේ වැනි උතුම් ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නම මගෙන් අහනවා නම් කොහෙද ඉඳලා ආවේ කියන එක කවුරුත් දන්නව මම ගෙදර ඉඳලා ආවේ කියලා. මේ නගරේ කොහේ හරි ගෙදරක ඉඳලා. නමුත් ඔබ වහන්සේ බලාපොරොත්තුනේ ඒක නෙමේ මම කොයි ආත්මෙ ඉඳලා මේ ආත්භාවේ ලැබුවද කියන එක. මම දන්නේ නැහැ. කොහෙද යන්නේ? මම දන්නේ නැහැ කියලා කිව්වේ මෙතනින් චුත වෙලා මරණයටපත් වෙලා මම කොහේ යනවද කියන එක මම දන්නේ නැහැ ස්වාමීනි. ඒකයි මම එහෙම කිව්වේ. එහෙමනම් දන්නවද කියන එකට නොදන්නවද කියන එකට දන්නවා කිව්වේ. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් මම තේරුම් ගත්තා අපි මැරෙන බව. යායුතු බව. ඒක මම දන්නවා. ඉතින් නොදන්නේද කියලා ගහපුවාම දන්නවා කිව්වේ, නොදන්නවා කිව්වේ. මෙතනින් පස්සේ මැරලා ගිහිල්ලා කොහේ උපදිනවද කියලා මම දන්නේ නැහැ කියලා. බුදුහාමුදුරෝ සාදු 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 කියලා අනුමත කළා. පිරිතට කිව්වා මෙන්න මේකයි කියලා ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කළා එතෙන්දී ඒ දරුවට සෝතාපන්න තත්ත්වයට පත් වුණා. ඊට පස්සේ බුදුහාමුදුරු වැඩියා. දරුවා ගෙදර ආවා. ඇවිල්ලා ඉවරලා තාත්තට කතා කළා. තාත්තා ඒ වෙලාවේ මේ නූල් කටිමින් හිටියේ. අවාසනාවට අර පන්දුව ගැලවිලා පපුව වැදුනා. එතනින් මේ දරුවා මරණයට පත් වුණා. එතකොට ඒක දැනගෙන තමයි බුදුහාමුදුරුවෝ ආවේ. ඒ වෙනකොට මෙයා සෝවාන් වෙලා තිබුණේ. නිවන් මගේ පළවෙනි අඩියට නැගත් සෝතාපන්න. ඊළඟට අනිවාර්යෙන් උපදිනොත් තත්ත්වතාවයි. ඊට කලින් රහත් මූණෝ. ඉන් පස්සේ කෙලින්ම යනවා නිවන. නිර්වාණ සාන්තිය ලබනවා. ওই කතාව දේශනා. ওই කතා. අන්න ඒ කරුණ තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හැම අනික් අයට අන්ධ භූතෝ අයං ලෝකෝ. තනුකෙත්ත විපස්සති. අන්ධ භූතෝ අයං ලෝකෝ. අන්ධ කියන වචනේ අපි කවුරුත් දන්නවා. බ්ලයින්ඩ්. අන්ධ භූතෝ. අන්ධයි. අයං ලෝකෝ. ලෝකයේ කිව් හැටියෙම ඔබ හැම දෙනාට මතක නෙමෙයි විශ්වය. ලෝකේ. නමුත් මෙතන විශ්වය නෙමෙයි බුද්ධාගම මෙතන ගැන්වේ මිනිසා, මනුෂ්‍ය වර්ගය, මානව වර්ගය. මේ ලෝකයේ මනුෂ්‍ය වර්ගය. එහෙමනම් මනුෂ්‍ය වර්ගය අන්ධයි. මනුෂ්‍ය වර්ගය අන්ධයි කියලා කියන්නේ මිනිසුන් එකාතකින් තවාතකින් කියනවා නම් අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. මොකද්ද එහෙනම් මේකේ තේරුම? ලෝකයට වුණාම සත්‍යය එතෙන්දී ඉත්‍රි පුරුෂ හෝ වේවා, උසස් පහත් හෝ වේවා, කුල මල හෝ වේවා, ඇමරිකන්, ශ්‍රී ලංකන්, තායිය මේව එකක්වත් බුදුහාමුදුරුවෝ සලකන්නේ නැහැ. ඒ ලේබල් සලකන්නේ නැහැ. ක්වලිටි එක තමයි බුදුහාමුදුරුවෝ සලකන්නේ, ගුණධර්ම. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙතෙන්දී මේ ලෝකෝ කියලා කියන්නේ ජීවි විශේෂයෙන් මනුෂ්‍ය වර්ගය. අන්ධ භූතෝ කියන මිනිස්සු අපි අන්ධයි. එහෙමනම් ඔබත් අන්ධයි, මමත් අන්ධයි. ඇත්තෙන්ම ධර්මානුකූලව කල්පනා කරපුවාම තවම පෘථග්ජන තත්ත්වයේ ඉන්න ඔබයි මමයි අපි ඔක්කොම අන්ධයි. අපිට ඇස් දෙකක් තියෙන, අපිට පේනවා. ඒක එහෙමනම් අපි අන්ධ නැහැ. නමුත් විපස්සති අපට හොඳ දැනු හොඳින් පේන්නේ නැහැ. යථාර්ථයේ පේන්නේ නැහැ. යථාර්ථයේ පේන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් ධර්මානුකූලව කල්පනා කරනකොට අපි උදාහරණයක් වශයෙන් මලක් ගමු. ඒ මල මම පෙන්වුවොත් දැන් මලක් ඔයත්තන්ට පේනවා. අපි හිතමු මේ මල් ඔක්කොටම පේනවා මලක් කියන එක. ඉතින් ඒක බොරුවක් නෙමෙයි. සම්මුති ව්‍යවහාරයේ මේක මල. නමුත් මේ මල දැක්ක හැටියෙම අපිට තේරෙන්නේ මොකද්ද? අපි බලන්නේ මොකක්ද? ඒක වටපිටාව ෂේප් එක, හැඩය, පාට, ලොකු කුඩා. ඒ නිසා අපි නමක් දෙනවා. මේක රෝස මල, මේක සමපිච්ච මල, මේක කඩුපුල් මල. එච්චරයි අපි දැන්. අන්න අපට පේන්නේ පිට. බාහිර පරිසරයේ පමණයි. පුද්ගලයෙක් දැක්කොත් මේ පුද්ගලයාගේ බාහිර ආටෝ පිටාව තමයි. නමුත් ධර්මානුකූල කල්පනා කරනකොට ඒ සෑම දෙයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූතයන්ගෙන් හැදිච්ච දෙයක්. ඒවා තියෙනවා ඇතිවීම පැවතීම සහ නැතිවීම කියන ලක්ෂණ තුනක්. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි ඒවා ගැන හිතන්න කැමති වෙන්නේ නැහැ. එච්චර බුද්ධියකුත් අපිට නැහැ. අන්ධයි කිව්වේ අපි ඒකයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි ඒවා ගැන කල්පනා කරනවා. හොඳ දැනුමක් විෂන් එකක් තියෙනවා නම් අපිට බුද්ධියක් තියෙන්න ඕනේ. බුද්ධිය බුද්ධිය වර්ධනය කර ගැනීම තමයි බුද්ධාගමේ තියෙන එකම ඉතාම සුවිශේෂී කාර්යය. එනිසා බුද්ධිමත්ව කටයුතු කරනවා බුද්ධිය කියනකොට රාගංච දෝසංච පහය මෝහං සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ. ලෝභ දෝෂ මෝහ කියන මේ කෙලෙස් ධර්ම ප්‍රධාන කෙලෙස් ධර්ම අනිත් ඔක්කොම කෙලෙස් කෙල කෝටියක් කෙලෙස් තියෙනවා. ඊර්ෂ්‍යාව ක්‍රෝධය මාන්නය ආඩම්බරකම් මේ ඔක්කොම පූගම්. නමුත් ප්‍රධාන වශයෙන් ලෝභ දෝෂ මෝහ මේ තුන නැතිව ඒ තුනෙන් නැතිව අලෝභ දෝෂ අමෝහ තත්ත්වයට පත් වුණායින් පස්සේ තමයි නියම බුද්ධියයි කියලා කියන්නේ. ඒ බුද්ධිමත් පුද්ගලයා ලෝකේ දකිනවා යථාර්ථයේ දකිනවා හැම දෙයකම අනිත්‍යතාවය ඒ වගේම පැවැත්ම නැතිවීම දකිනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි ඔක්කොම අන්ධයි. තවම අපේ නැනස නුවණස පාද ගණ්ඩයි මේ ඔක්කොම කරන්නේ මේ ආගමික වත් පිළිවෙත් කරලා බණ භාවනා කරලා සතර සතිපට්ඨානෙ වඩලා නුවණ දියුණු කර ගන්න හදන්නේ. මොකද ලෝකේ යථාර්ථය දකින්න අන්ධ භවෙන් වලකින්න අපිට ඒක කරන්න පුළුවන්. අන්ධ භවෙන් වලකින්න හැබැයි ඒ සඳහා දැඩි උනන්දුවකින් දාන සීල භාවනාදී පුණ්‍ය ක්‍රියාවන් අපි සිද්ධ කරන්න ඕනේ. එතකොට මේ දේවල් සිද්ධ කරනකොට අපිට පුළුවන්කම ලැබෙනවා හිතේ තියෙන ලෝභ දෝෂ මෝහාදී කෙලෙස් ධර්ම නැති කරන්න. එතකොට ඒ තුලින් අපිට පුළුවන් වෙනවා සම්‍යක් දෘෂ්ටි ඇති කරගන්න. ඒකේ බුදුහාමුදුරේ ගාථාව කියලා සකුන්තෝ ජාලමුත්තෝ හරියට තාමත් හොඳ උදාහරණයක් ඔයාලා මතක තියාගන්න. හරියට වටු අල්ලන්න යන මිනිහෙක් දැලක් දානවා වටු කුරුළු අල්ලන්න. වැට දාපුවම වටු කුරුළු 100,000 ගණනක් මේක ඇතුළට එකතු වෙනවා. ඕම් ඔක්කොම අල්ලගන්න පුළුවන් දැන්. දැන් මුන් කැරකෙනවා හැම තැනම අර කූඩු ඇතුලේ පණ බයේ පණෙන් බේරෙන්න. නමුත් වැට ගහලා තියෙන නිසා මොකෙකින්වත් එළවෙන්නේ නැහැ. නමුත් ඔයා අතරේ ඉතාමත්ම හොඳ සමහරලාට තීක්ෂණ නුවණක් තියෙන වටකුරුල්ලෙක් ඉන්නවා නම් හෙමින් ගිහෙල්ල ඉවරලා කොහේ හරි පොඩි සිදුරක් තිබුණොත් ඌට රිංගන්න. ඌ විතරක් එතනින් ටක් ගාලා රිංගල ඌ බේරලා යනවා. සමහරලාට තව කෙනෙක් යනවා. මේ 100,000 ගණනක් ඉන්නවා. ඒ වගේම තමයි ප්‍රත්‍යඥ ලෝකයේ ඔබ පැහැදෙනා විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස අතරේ තනුකෙත්ත විපස්සදී කීප දෙනෙක් විතරක් මේ ලෝභ දෝෂ මෝහ කියලා කෙලෙස් ධර්ම නැති කරලා අර සිදුරෙන් ගිහිල්ලා ඉවරලා විමුක්තිය සොයා යනවා. ඒ වගේම තමයි මේ අපේ සංසාරේ ලෝකේ ප්‍රායෝගිකව බුද්ධහම හරි අනික් ආගම් හරි පුදු පැහැදිලි කරන අපි මරණයටපත් වෙනවා ආය උපදිනවා තිරිසංගෝ මිනිසුන් හෝ වේවා දෙවියෝ හෝ වේවා ආයෙනවා මේ සංසාර ගමනය. එතකොට අපි මේ වැට මොකක්ද මේක? මේක තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මය. ඒ වයින් වට වෙලා අපි ඉන්නේ මේටි. අපි කවුරුත් දන්නේ නැහැ හිතන්නේ නැහැ. රූපය ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ කියන මේ දේවල් පිළිබඳ වැල්ල. විශේෂයෙන්ම අපේ තියෙන මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය පංචකය ඇස කන නාසය දිව ශරීරය අපිට තියෙන විධාන ඇද්දත් වැදගත් ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය තමයි අපිව මේ පාලනය කරගත යුත්තේ. ඇහැ නිසා අපි දකිනවා. එහෙමනම් අපි අන්ධ නැහැ. නමුත් මේ ඇහෙන් දකින දේ නියමාකාරයෙන් දකින්න මේ ඇහැ සමත් නැහැ. ඒ නිසා තමයි යමක් දැක්කහම දැක්ක දේ ඉස්තර වෙලාම අර මං හිතන අපේ රාහුල් හම්පුරු ගන්නලා තිනාට චක්කුංච පටිච්ච රූපේචු උප්පජ්ජත චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සු. ඇහැ රූපේ දෙක එකට එකතු වෙච්චාම ක්ෂණිකව මනසට එනවා චක්කු විඤ්ඤාණ. එතකොට රූපයක් කියන එක දන්නවා, රූපයක පවා මේක මලක්, මේ මල කිව්වා මේක මේ කහපාට මලක්, මේක වද මලක්, ටක් 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 ගාලා අපි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒ රූපේ බාහිරටත් දැකලිවරලා මේකට මම කැමති, මේකට මම අකමැති. කැමතිනම් ඒ පස්සේ යනවා අන්න ලෝභය වර්ධනය වෙනවා, තණ්හා වර්ධනය වෙනවා. අකමැතිනම් එතෙන්දි ද්වේෂේ තරහ එනවා, ඉන් පස්සේ අපි තරහ. ලෝභ දෝෂ මෝහ ඒ දෙකම ඇති වෙන්නේ මොකද? ඒ උපාදාය වස්තුව රූපේ පිළිබඳ ඔබ අපේ දෙන්නගේ තියෙන අධිපල තියෙන නොදැනුවත්කම. එනිසා ඒ පිළිබඳව ඒක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර භූතයාගෙන් ඇති වෙච්චි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත සදාකාලික වස්තුවක් නොවේ කියන එක ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂව දැනගත්තාට අපි එතෙන් ඒකට ආසා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉස්තර තණ්හා රති රගක් මොන තරම් සුන්දර කාන්තාව තුන්දෙනෙක්ද බුදුහාමුදුරුවෝ අල්ලගන්න බුදුහාමුදුරුවන්ගේ මනස විකෘති කරන්න ආ බුදුහාමුදුරුවෝ රූපේ රූපයක් වශයෙන් දැක්කා. ඒව ගැන ඩීටේල්ස් වලට ගියේ නැහැ. අපි තමයි ඩීටේල්ස් වලට යන්නේ. මේ ළමේ, මෙයා ලස්සන ළමේ, මෙයා ගෑන ළමේ, මෙයා හොඳ ළමේ, මෙයා මට ගත්තොත් හොඳයි, මෙයාගේ මූණ මෙහෙමයි, දත් එක මෙහෙමයි, කේශ කලා. අපි තමයි ඒවට ඒවා දීලා තණ්හා වර්ධනය කරගන්නේ. අපි ඒවා දෙන්නේ මොකද? අපේ තියෙන අන්ධ භූතකම, අපේ නොපෙනෙනකම, මෝඩකම, ඒ වස්තුවේ නියම යථා තත්ත්වය තේරුම් ගන්න බැරිකම. අන්න ඒ නිසා අපි පුළුවන් තරම් දුරට අපි ධර්මානුකූල ධර්මයේ ඉගෙනගෙන ප්‍රායෝගික පුරුදු කරලා ඇතිදේ ඇතිතැටියෙන් දකින්න අපි උත්සාහයක් දරන්න ඕනේ. එනිසා එහෙම නැත්නම් අර කුරුල්ල වටේ කැරකෙනවා 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 කවදාවත් අපට මේ මොකද්ද කූඩුවෙන් පිටට යන්න පුළුවන් කමක් නැහැ. කූඩුවෙන් පිටට යනවායි කියලා කියන්නේ මොකද්ද? එයා නිදහස ගන්නවා. නිදහස කියන්නේ මොකක්ද? නිර්වාණය. නිදහස කියන්නේ නිර්වාණය. එතකොට නිවනට යන්න නම් මේ ලෝභ දෝෂ මෝහ කියන කෙලෙස් ධර්ම නැති කරන්න ඕනේ. ඔයා අහලා ඇති යෝකෝ භික්කවේ රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ ඉදං උච්චති භික්කවේ නිබ්බාණං. මේ නිර්වාණය කියන එක නිවන් යනවා කියන ලොස් ඇන්ජිස් වලට යනවා, කැන්සන් ෆ්‍රැන්සිස්කෝ වලට යනවා, ලංකාවට යනවා වගේ යන තැනක් නෙමෙයි. දැන් අතන තියෙන අර මේ පහන තියෙනවා, සිරක නාම්බරය දිනලා පහන නිමනවා. ඔයාලගෙන් මම අහනවා අර පහලෝකේ කොහෙටද ගියේ කියලා. ඔයාලා මොකද්ද කියන්නේ? උඩට ගියාද, පහට ගියාද, ඇතුළට ගියාද, හැංගුණාද, මොකද්ද කියන්නේ? ඒක නිවුණා. අපි කවදා හරි ඔයාලයි මමයි මේ හාමුදුරුවෝ අපි ඔක්කොම මේ වගේ ධර්මයේ අනුගමනය කරලා අපේ හිත සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගත්තු සුවිමුත්ත චිත්තෝ. හිත හොඳට සුවි, හිත පිරිසිදු වෙනවා කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ ආදි ක්ලේශ ධර්මයෙන් බව අපි දන්නවනේ. ඇහින් රූප වල්ලා, ශබ්දයෙන් නාහයෙන් කණෙන් ශබ්ද අහලා ඒවට ඇති කරගන්න ආසාවන් හෝ නොආසාවන්, එහෙම නැත්නම් අකමැත්ත තමයි ලෝභ දෝෂ මාවට වත්. ඒ දෙකම අපි ඇති කරගන්නේ අපේ තියෙන බුද්ධ භාවයේ මෝඩකම නිසා, අන්ධ භූතකම නිසා, යථාර්ථයේ තේරුම් ගන්න බැරිකම නිසා. අත වශයෙන් මේවා අපි තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක පුළුවන් ප්‍රායෝගිකව පුරුදු කරනකොට සෑහෙන තරම් දුරට. ලෝභය නැති කරන්න නම් දෙන්න ඕනේ. අපි ආසාවන් නැති කරන්න පුළුවන් තරම් එකපාට බෑ. දැන් මම උදාහරණයක් වශයෙන් මගේ ප්‍රායෝගික ජීවිතයෙන් මම ඔයාලට කියන්නම් උදාහරණයක් දෙකක්. සුනමි උදුර ඇති වෙලාවේදී මම ගිහලා ගෙවල් දවස් ගානක්ම කෑම දුන්නා. එක දවසක් 8000කට මම කෑම යොවිලා දුන්නා. පස්සේ ගිහලා ඉවරලා යනකොට ඒ බඩු ගෙනිහලා දෙනකොට එක තැනක කාන්තාවක් දරුවෙක් හොවාගෙන බෙරිහන් දෙමින් අම්මත් එක්ක අඬනවා. ඊට පස්සේ ගිහලා තර්මෝස් එක බුද්දීලා පිටිකිරි දීලා අනේ අඬන්න එපා ඔයා වගේ කොච්චර ඉන්නවද කියලා තැනසුව මොන විශ්සුද එයාගේ දරුවෝ තුන්දෙනෙක් ගහගෙන ගියා, ස්වාමි පුත්‍රයා ගහගෙන ගියා, ගේ ගහගෙන ගියා, මාළු වෙලින්දේ. මොන කොහොම ඉවතන්නද? ඊට පස්සේ මොකද ඉතින් ඔයාලට මොනවද තව ඕනේ? මෙහෙම පන්තල් වලට ඇවිදilla මේ වගේ මේ රිෆියුජ් ස්ථාන වල ඉන්න බෑ. අපිට මට ගයක් නෑ, දරුවට බේත් නෑ. ඉතින් මං කිව්වා මම ගයක් හදලා දෙන්නම්, පොඩ්ඩක් නිස්සද්දව ඉන්න මොන කිව්වද. ඊට පස්සේ ඊට පෝව කරලා එනකොට වාහන තුලදීම මට අර අම්මගේ දැනුත් මේ බණ කියන මොහොතේ ඒ රාවේ පිළ රැවදෙනවා. මං කල්පනා කළා ගයක් හදන්න ඕනේ කියලා. මොකද ඒ වෙලාවට මං වත්තනගල්ල ප්‍රදේශයේ යම් දුප්පත් ගමක දුප්පත්ම ගේ හදනවා. දැන් 30ක් විතර හදලා තියෙනවා. ඉතින් මේ ගේ හදන්න ඕනේ කියලා කල්පනා කරලා ආව බේතුත් ඕනේ කිව්වා. මං ඒ වෙලාවෙම ඇවිදilla මහරෑ මගේ තායිවානේ කට්ටියක් ඉන්නවා. එයාලට කතා කළා මේම බේත් ඕනේ සුනමියෙන්. ඊට පස්සේ එයා මේව කරලා ඉවරලා සුමානයක් ඇතුළත කන්ටේනරයක් මේ නැවේ වාහනේ අතරාවේ විශාල බේත් ටෝගයක් ආවා. එවකට ඊට මොන දයාසන්දගිරි නාගකම දාපතුමාලව මං ප්ලේන් එකෙන්. ඊට පස්සේ ගෙවල් හදන්න ඕනේ කියලා හිතලා ඒත් මට සල්ලි නැ, කොහොම හරි කමක් නැ අරක හදා. අන්න මතක තියාගන්න, ධම්මෝහවේ රක්කති ධම්මචාරී, ධර්මානුකූලව හිතන ධර්මානුකූලව කල්පනා කළොත් හොඳ දෙයක්. යහපත් ඉතින් අවංකව සද්භාවයෙන් යුක්තව ඒ දේ ඉෂ්ට සිද්ධ වෙනවා. තවතකින් කියලා නම් බෝධිසත්තානං අධිපායෝ නාම සමිජ්ජත. බෝසත්වරුන්ගේ අදහස් එලෙසම ඉටු වෙනවා. ඒක තමයි ධර්මතාවය. නේද? මං කල්පනා කළා කොහොම හරි හදන්න. එක ගයක් හදන්න හැදුවා. අන්තිමට මම ගෙවල් 336ක් හැදුවා. අවුරුද්දක් ඇතුළත. කෝටි 27ක මුදල්. අද මම මේ පැත්තෙන් යනකොට ඒ කොල්ල කුරුට්ට දරුවෝ අම්මලා තාත්තලා මේ ගෙවල් වල ඉන්නකොට ඇස්වලට කඳුළු වැටෙනවා. පංචකම්මං කතං සාදු යං කත්වා නානුතප්පති. යමක් කරලා තැවෙන්නේ නැත්නම්, පසුතැවිලි වෙන්නේ නැත්නම්, දුක් වෙන්නේ නැත්නම් පංචකම්මං කතං සාදු. ඒක කරන එක හොඳයි. අපි පුරුදු වෙන්න ඕනේ මේ පංචකම්මං කතං සාදු. ඒක කරන එක හොඳයි. පිටපිට තාලෙට අනන්ත ප්‍රමාණ බඩු අරගෙන දීලා ඒ ළමයි මගේ මං ලදරු වාට්ටු හදුවා. ඇඳන් 78ක් ලංකාවේ තියෙන හොඳම ලදරු වාට්ටු කෝටි 3ක් විතර වියදම් කළා. අද යනකොට මුස්ලිම් දෙමළ සිංහල ළමයි ඒක ඉගෙනගෙන ප්‍රතිකාර ලබනකොට මට ඇති වෙන සතුට කුච්චර. ඒක බුදුහාමුදුරුවෝ කියලා දෙනවා, පීති මුදාරං වින්දති දාත. දෙන මිනිහා තමයි සතුටු වෙන්නේ. සාන්තිනේ නොන මහත්තයාද මොනතරම් සතුටක්ද? පන්තල් ගොඩක් හදන්න උත්සාහ කරලා තියෙනවා, උදව් කරලා තියෙනවා, මේ විහාරේ තියෙනවා, මෙච්චර පිරිසක් ධර්මයේ අහනවා, මෙච්චර ආන්දරු පිරිසක් ඉන්නවා. බුද්ධියෙන් බලන්න ඕනේ අපේ තියෙන මේ පහත් ඒවා මේවා ඒවා නැතුව පුද්ගලයා ගැන කල්පනා කරපු වැඩේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. මම එහෙම බලන දුප්පත් ඉස්කෝලයක් දැකලා ඉවරලා මම දවල් ගියා 11ට විතර ටකරන් වහලේ. නෝන මහත්තයා මෙහෙම සාරි පොටෙන් දාඩිය පියපිය ළමයි කීප දෙනෙක් පොත් ඔළුවට තියාගෙන ටකරම රත් වෙනවා. වැස්සක් වැස්සොත් ඉගෙන ගන්නනේ. මට කල්පනා වුණා ඇයි මම මේ මොකක් හක් කරන්නේ නැත්තේ කියලා. වල්පොළ අපේ ගමන කිට්ටු. ඊට පස්සේ හැදුවා ඉස්කෝලේ. අද 480 දෙනෙක් දිනපතාම ඉගෙන ගන්නවා. මට ඇති වෙන්නේ පුදුම සතුටක්. ඒ සතුට නිසා මම අද තට්ටු තුනේ ගෙවල් තට්ටු තුනේ රුපියල් 2,40,000ක් දේවා මම 20ක් විතර හදලා තිනවා. තව තුනක් මේ දවෙනකොට හදාගෙන යනවා. ඉතින් මට දැන් ඒවත් දෙනවා නම් අතේ තියෙන දෙයක් මම මගේ ආඩම්බරකම නෙමෙයි, ඒ වස්තුව පිළිබඳ තණ්හා පිළිබඳව ග්‍රාස් කරගන්න, එහෙම නැත්නම් බදාගන්න ගන්න කියන චේතනාවට වඩා මට ඕනේ දෙන්න. මට මට ඉස්කෝලේ 10-23 නෙමෙයි, මට 46ක් හදන්න ඕනකම තියෙන හිතේ. ඒක තමයි දජ්ජාපස්මින් පියාචිතේ. ඉල්ලුව හෝ නොලිව බුදුහාරු කිව්වේ දෙන්න. එනිසා එහෙම අපි පුරුදු කරගන්න ඕනේ. එතකොට වෙන්නේ මොකද? අපේ ලෝභකම යටපත් කරගන්න පුළුවන්. ඉතින් ඒවත් යටපත් නොකරගෙන අපි මොනතරම් කොහොම ජීවත් වුණත් අපට අර වටකුරුල්ලෙක් ඇබ්බෙලා නිවන්ට යන්න පුළුවන් කමක් නැහැ. එනිසා මම මේ සඳහන් කරන කරුණනුව අපි ඒ වගේ කෝටි ගණන් ගණන් කරන්න අවශ්‍ය නැහැ. හදවතින් යුක්තව දරුවෙකුට මොකක් හරි පැන්තලක් හරි නැති බැරි කෙනෙකුට දන් දෙනවා කිව්වම හාමුදුරන්ට විතරක් බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට ඕනම තැනකදී අවශ්‍යතාවයට අනුව කටයුතු කරනවා නම් හදපිටික අනුකම්පාවෙන් කරුණා මෛත්‍රියෙන් යුක්තව ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. එනිසා අපි ඒ අනුව කල්පනා කරමු. සෑහෙන කාල වේලාව ඉක්මවලා තියෙන නිසා වැඩිදුර දීර්ඝව පටන් ප්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එතකොට විශේෂයෙන්ම මේ මොහොතේදී ඔබ හැම දෙනාම අපි සුළු වේලාවක් ධර්මය ගැන ફોකස් කළා. අර පේසකාර දියණියගේ කතාව හොඳට මතක තියාගන්න. එයාට උදගැන්වීමක් කළා බුදුහාමුදුරුවෝ. මරණම් භික්කවේ අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුතේනවා ගාට්ටේනවා පබ්බජිතේනවා ගිහි පැවිදි උපාතක උපාතිකා කාවිදිනුත් මරණය ගැන සිහිපත් කළ යුතුයි කියලා. ඒ මරණය ගැන සිහිපත් වෙන්න මොකද වෙන්නේ? අපි ඒක භාවනාවක් කරනකොට අපි හරිම රිලැක්ස් වෙනවා. මොකද හරිම රිලැක්ස් වෙන්නේ ඇන්ඩ්‍රු? අපි හරිම ඒ වෙනකොට ඒක පුහුණු කරගෙන යනකොට ඒ මරණය ගැන හිතීම නෙමෙයි, ඒ අනුසාරයෙන් අනිකුත් ගුණාංග ගොඩාක් හිතේ තැන්පත් වෙනවා, මතු වෙනවා. කරුණාව අනික් කෙනෙකුට වචනකින්වත් නරක වචනයක් කතා කරන්නේ නැහැ. අනික් කෙනෙකුගේ දෙයක් හොරකම් කරන පස් පවෙන් දසාකුතලෙන් වළකිනවා. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව මේ කියන බ්‍රහ්ම විහරණ අර මරණානුස්සතිය වඩනකොට අපි තුල තියෙනවා. කවුරු ඇවිදලා මොනවා කළත් අපිට ඉවසන්න පුළුවන්. ඒක මගේ වරදක් නෙමෙයි, එයාගේ වරදක් කියලා ඒක අයින් කරන්න පුළුවන්. එනිසා ඒ පේසකාර දියණිය චූටි අවුරුදු 13 ළරුවා මරණය ගැන හිතුවා, හිතන්න කිව්වා. බුදුහාමුදුරු වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් මරණය ගැන හිතන්න කිව්වේ අර්ථ සහගතව, අර්ථයක් ඇතිව. එනිසා ඒ දරුවා එක හොඳට වටහා ගත්තා, මෙනෙහි කළා. ඒ අනුව කල්පනා කරලා කල්පනා කරලා කල්පනා කරලා ඉවරලා අනිකුත් ගුණධර්ම වර්ධනය කරගත්තා. අන්තිමට අවුරුදු 3ක් යනකොට ඒ දරුවා පුළුවන්කම ලැබුණ හොඳට මනස සමාධිගත කරගන්න, මනස දියුණු කරගන්න, බුද්ධිය දියුණු කරගන්න එයාට පුළුවන් වුණා. වට කුරුල්ලෙක් වගේ පංචකාම සම්පත්තියේ මිදිලා රූප ලෝභ දෝෂ මෝහාදී කෙලෙස් ධර්මයෙන් සම්පූර්ණ විනිර්මුක්තව බුදුරජාණන් වහන්සේ සැපයි, හොඳයි, වාසනාවන්තයි කියලා දේශනාකට වදාළ උතුම් වූ අමාමහා නිර්වාණ සාන්තිය ලබා ගැනීමේ ප්‍රථම පාදේ වන සෝතාපන්න ඵලයට පත් වෙන්න ඒ පේතකාරකුවට පත් වුණා. ඒ தත්ත්වය යටි තරක් නෙමෙයි, ඔබටත් තියෙනවා, මටත් තිබෙනවා. එනිසා ඒ පිළිබඳ හැඟීමක් ඇති කරගෙන ඒ සඳහා ධර්මානුකූලව අපේ ජීවිත සකස් කරගෙන හිත, කය, වචන කියන තුන් දොර රැකගෙන පුළුවන් තරම් දුරට ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරමින් අපි කටයුතු කරනවා නම් අපට පුළුවන්කම ලැබෙනවා සතර දුකින් ඈතර වෙලා උතුම් අමාමහ නිවන්තක සාදා ගැනීමට. එනිසා මීට වඩා මම කරුණු ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හැම දිනෙකටම ඉතින් මට බොහොම සන්තෝෂයි හැම දිනකටම මේ වචන දෙක තුනක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව. අපේ ජීවිත වටිනාතාවට අපි ගෙනියමු. මේ ලෝකේ හතර කට්ටියක් ඉන්නවා, උපදිනවා, සමහරෙක් අඳුරේ උපදිනවා. අඳුරේ ඉපදිලා අඳුරෙම මියනවා. මෙලෝ සත්පුරුෂේ කාසරේ කරන්නේ බණ භාවනා දෙන්නේ පන්සල් යන්නේ නැහැ. කර්ම ශක්තියට අනුව අඳුරේ පහළ අඳුරෙන් මැරලා. තවත් මිනිහෙක් ඉන්නවා අඳුරේ ඉපදිනවා, සත්පුරුෂේ ආශ්‍රය කරනවා, පන්තල ආශ්‍රය කරනවා. වැදගත් දෙමව්පියෝ ලබනවා ආශ්‍රය කරනවා හොඳ පින්කම් වලට විදිනවා වැඩි වැඩියෙන් පින්කම් කරනවා එයා අඳුරේ ඉපදিলা ආලෝකයෙන් මැරෙනවා තවත් සමහරෙක් ඉන්නවා ආලෝකයේ උපදිනවා සැප සම්පත් තියෙනවා නමුත් සත්පුරුෂ ආශ්‍රයක් නැ ගොඩ ගහනවා දෙන්නේ නැ අනිකුත් සියලුම පාපකාරී දේවල් කරනවා කනුව බොනවා ජොලි කරනවා අන්තිමට මොකද වෙන්නේ නරක කර්ම රැස් කරනවා අඳුරේ ආලෝකයේ ඉපදිලා අවාසනාවට අඳුර ඔය අපි අතරේම ඔය අය ඉන්නවා අපි කොතනද ඉන්නේ කියන එක අපි තේරුම් ගන්න සමහරෙක් ඉන්නවා ආලෝකයේ උපදිනවා හොඳ දෙමව්පියන්ගෙන් ලැබිලා හොඳ වාතාවරණ ලැබිලා මේ වගේ පන්තල් ලැබිලා මේ වගේ ටීචර්ස්ලා ගුරුවරු අපට හම්බ වෙලා හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍ර මෙතන ඉන්න ඔක්කොම එක ඉන්න අපි ඔක්කොගේම කල්යාණ මිත්‍රයෝ නැත්තම් ධර්මයට එන්නේ හිටන උන්ට තවත් ඉන්නන්නේ ඕන තරම් සිංහලයි ඉතින් ඒ කල්යාණ මිත්‍ර ඒක පිනක් අතීත පිනක් මෙහෙම එකතු වෙලා ඔබට එනිසා අපි ආලෝකී ඉපදුනා ඔබට අපිට කණ්ඩ බොණ්ඩ තියෙනවා අඳින්න පළඳින්න තියෙනවා යාන වාහන ඒ ඔක්කොම කරන්න ඕනේ හොඳ කාර් අරගෙන හොඳ ගෙවල් හදගෙන හොඳ මංගල මාලිගාවල් වගේ ඒවා අපි ඉන්න ඕන ඒක බුදුහාමුදුරුවෝ අනුමත කරපු දෙයක් හැබැයි අපි හැම හැරි හම්බ කරන දේවල් වලින් අපි යුතුයකම් ඉට සිද්ධ ගන්න තමන් එන්ජොයි කරනවා වගේම තමන්ගේ දරු පවුල් හදන්න ඕනේ ඒක හොඳට ඉගෙන ගන්න ඕනේ ඒ අයට අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඉඩකඩම් අරන් දෙන්න ඕනේ ඒ වගේම අම්මා තාත්තලාට ඥාති හිතයිසීන්ට සලකන්න ඕනේ. ඒ වගේම පරලොවක් තියෙනවා කියලා හේතුවකින් තමන්ගේ පූජකවරුන්ට පන්තලට සලකන්න ඕනේ. තමන්ගෙන් තියෙන යුතුකම් කරන්න ඕනේ. සමාජයට තියෙන යුතුකම් කරන්න. එහෙම කරච්චහම අපි ආලෝකී ඉපදිලා පරමාලෝකයෙන් අපේ ජීවිත අවසන් කරන්න ඕනේ. අපි උත්සාහවන්ත වෙන්න ඕනේ අන්ධකාරයෙන් ඉඳලා ආලෝකයෙන් මරණයට පත් වෙන්න හෝ ආලෝකෙ විදලා පරමාලෝකයෙන් අපේ ජීවිත අවසන් කරගන්න. ඔබ හැම දිනාම අපි හැම දිනාම එකට එකතු වෙලා ඒ පරමාර්ථින් දින කටයුතු කරමු. ඉතින් මම ප්‍රාර්ථනා කරන මේ අපේ සාවිත්‍රී නෝනටත් මේ අවුරුද්දේ කටපින්ක පිටා හොඳට සාර්ථකව සිද්ධ කරන්න පුළුවන් වේවි කියලා. ඉතින් බලාපොරොත්තු වෙන රන්වැටි ඉති ඉස්සෙල්ල එයි කියලා. රාහුල් හාමුදුරන්ගේ ප්ලෑන් එක තිබුණේ ඉති ඉස්සෙල්ල මේ කොහොමරි හදලා. හදලා ඉවරලා අපි ඒක ගන්න. එහෙම මැරුණොත් අපි පොඩ්ඩක් පව් වෙලා දැනට මතනේ. අපි පළවෙනි ජනවාරි ඉතරවත් ඒක විවෘත කරන්න බලමු කෙසේ වෙතත් ඇන්ඩ්‍රූට් අබ්බෝමත් විත්තුතිවන්ත වෙන්න ඕනේ මොකද ඒ ප්ලෑන් එක හොඳට ඇඳලා ඉවරලා ඒ ප්ලෑන් එකට අනුවමයි හදලා තියෙන්නේ එනිසා ඒක ආවෙන් පස්සේ ඉතිරි වැඩ කටයුතු වලදී අම්මගේ තහයත් අරගෙන ඇන්ඩ්‍රූ කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා ඉතින් එනිසා ඒ ගැන සඳහන් කරමින් නැවතත් මගේ ප්‍රසාදයේ සහ ආශිර්වාදයේ ඔබ හැමදාමට පළ කරමින් මේ මොහොත වෙනකොට තාමත් හොඳ පුණ්‍ය ශක්තියක් ජනිත කරගත්තා එනිසායි පුණ්‍ය ශක්තිය බලමයි මේ හේතු කොටගෙන විශේෂයෙන්ම මේ පින් කොටසක් ලෝකයේ අපි ආරක්ෂා කරන අල්පේසාකේ මහේසාකේ දෙවියන්ට විශේෂයෙන් මේ හියුස්තන් බෞද්ධ විහාරයට මගේ විශ්වාසයක් තියෙනවා මේ දේව විශ්වාසය අපි පිළිගන්නේ නැත්තේ නෑ අපි පිළිගන්නවා දෙවියන්ගේ පිහිට අපට තිබෙනවා එනිසා මෙතන මේ ආරම්භ කරපු දවස් ඉඳලාම පූජනීය ස්ථානයක් බවට පත් වුණා අද මේ වෙනකොට හොඳ ශක්තියක් මේ ස්ථානයේ තියෙනවා එනිසා මෙතන දෙවියෝ ඉන්නවා බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා යම් කිසි තැනක බඳු හැම දිනපතාම පුද පූජා කරනවා නම් මේ හාමුදුරු හැමදාම තුන් සූත්‍රයේ හවසට ඇවිදිලා කියන මාත්මීය දවතුල ඒවට සම්බන්ධ වෙනවා ඉතින් එනිසා එතකොට දෙවියන්ගේ දේව බැල්ම පිහිට ලැබෙනවා ඉතින් අපිට ලැබෙනවා එනිසා ඒ සියලු දෙවියන්ට අපේ රටදය සමයේ සම්බුද්ධ සාසනේ සුරකින්න තියෙන දෙවියන්ට මේ පින් අත්පත් වේවා දෙවියෝ තවදුරටත් අපේ ස්ථානයේ දිනු කරමින් ඔබ අප හැම දිනාගේ මේ දූදර මොනුපිරිවන් රැකගැනීමෙන් කරන කියන කටයුතු සාර්ථක කරමින් කටයුතු කිරීමට දෙවියන්ගේ ආශිර්වාදයක් තුනුරුවන්ගේ ආශිර්වාදේ වගේම අපට ලැබේවා කෙලවර වශයෙන් දෙවියන්ටද පරම උතුම් අමාම නිර්වාණ සාන්තියම අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් කල්පනා කරගන්න ඔබ අප හැම දිනාගේ නමින් නැසීමේ ගිය සියලුම ඥාතියෝ විශේෂයෙන් අද මේ බණ ස්පොන්සර් කරපු අපේ අසෝක නෝනා මහත්මිය ඒ වගේම අපේ වැලන්ටයින් මහත්මිය ඇන්තනි මාත්මයත් ඇන්ද්‍රු මාත්මයත් බලාපොරොත්තු වන ආකාරයට. එඩී පෙරේරා ආදරණීය පියතුමන්ට අපේ අසෝක කනුවන මහත්මියගේ පියතුමන්ට. ඒ වගේම වැලන්ටයින් මහත්මයාගේ ඇන්තනි කාවෝ සහ පැට්‍රිසියා කාවෝ ඒ දෙපොළට. පරම්පරාගත තවත් ඥාතීන් ඉන්නවා. ඒ සෑම සියලු දෙනාටම ඒවාගේ මෙතන ඉන්න ඔබ අප හැම දෙනාගේ සෑම දෙනාගේ නමින් නැසීමගේ ඥාතීන්. අපිම මේ තත්ත්වයට පත් කරපු අපේ අත්තනෝ රජ මහා විහාරස්ථානයේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේලා පොඩි හාමුදුරුවෝ ඒ වගේ මහා සංඝරුවන්ට මේ පින් අත්පත් වේවා. මේ විහාරස්ථානයේ ආරම්භදලා මේ දක්වාම මේ විහාරස්ථානයේ මේ තත්ත්වයට පත් කරන්න උත්සාහවත් වුණු උනන්දුණු ශක්තිය ලබලා දුන්නු අපේ දායකකාරකාදී සෑම සියලු දෙනාගේ නමින් නැසීමගේ හැම දෙනාටමත් මේ පින් අත්පත් වෙලා ඒ මියගිය සියලු දෙනාම සසර දුකින් එතෙර උතුම් අමා මහ නිවන් සුව අත්පත් කරගනිත්වා. ඒ වගේම සර්ව ප්‍රකාරයෙන් ලබාගත් සියලුම අති උදාර පුණ්‍ය සම්පත්තිය අද මේ ස්ථානයට නාවත් මේ විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරපු සෑම සියලු දෙනාටමත් අපේ රාහුල හාමුදුරුව ඇතුළු මහා සංඝරුවන්ට, එතකොට අපේ නන්ද හාමුදුරුවන්ට, අනිකුත් හාමුදුරුවන්ට, ඒ වගේම දායකකාරකාදී ඔබ හැම දෙනාටම, ඒ වගේම විශේෂයෙන්ම අපේ අශෝකගේ ආදරණීය මෑණියෝ ප්‍රේමා පෙරේරා මෙතිනියට, තවත් පරම්පරාගත ඥාතීන් ඉන්නවා නම් මේ අපේ ජීවත් ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනාටමත් ඔබ අප හැම දෙනාගේ නමින් ලංකාවේ ජීවත් වර්ණ නෑදෑහිත මිතුරු දරු මුණුපුරු මිනිපිරියන් හැම දෙනාටමත් මේ පින් අත්පත් වේවා. ඒ සෑම සියලු දෙනාටම මියගිය සෑම සියලු දෙනාටම පරම උතුම් අමාමහ නිවන් සුවම අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම ඔබ සප සෑම සියලු දෙනාටමත් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබිලා ඒ ධර්ම මාර්ගයට පිවිතිලා උත්ථාන වීරයෙන් යුක්තව සති සම්පජඤ්ඤව කටයුතු කිරීමට ප්‍රායෝගිකව බුද්ධහම ප්‍රගුණ කිරීමට අපට ශක්තිය කායික මානසික ශක්තිය ධෛර්යය ලැබේවා. මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා, පරලෝ ජීවිත වාසනාවන්ත වේවා. කෙලවර උතුම් අමාමා නිර්වාණ සාන්තියෙන් ඔබ අප සෑම සියලු දෙනාටම සැනසෙන්නට මේ පින් හේතු වේවා, වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පුජකන්න ලෝක ඕමයි ඕමින්ද.